අතර ඇමතුම පිළිතුරු දීලා.
ගෞරව සභිකතුරු නිතාංගම් ප්‍රතිසභා නායකර අවර්ගලේ இந்த முன்னால கேள்வி எழுப்பியிருந்தாரு கௌரவ சுஜித் அவர்கள். சுஜித் பெர்ரா அவர்கள் வந்து இந்த கேள்வி எழுப்பியிருந்தாரு. அவர் வந்து கேகல் மாவட்டத்துக்கு அதிகமான அளவு வேலை செஞ்சிருக்காரு. சீத இலங்கை தொழிலாளர் காங்கிரஸோடய ரொம்ப நெருக்கமான முறையில் வேலை செஞ்சிருக்காரு. ஆனால் அவர் மலை மக்கள் சார்ந்து விடயங்கள் அனைத்தையுமே நான் எனது பிரதமரையில் நான் வந்து அதை தெளிவுபடுத்துவேன். ஆனால் குறிப்பாக இந்த ருவன்வெல சம்பந்தமாக ஒரு கேள்வி எழுப்பியிருந்தாரு. அந்த வேலை திட்டம் அப்படியே நின்றுச்சு, அது வந்து என்ன நிலைமை, அதை திருப்பி ஆரம்பிக்க முடியுமான்னு நான் ஒரு விஷயம் தெளிவுபடுத்த விரும்புகிறேன். இந்த ருவன் வெள்ள திட்டத்தை பொறுத்த வரைக்கும் வேர்ல்ட் பேங்க் ஃபண்ட்ஸ் மூலியமாகவும் ட்ரெஷரி ஃபண்ட்ஸ் மூலியமாகவும் கிட்டத்தட்ட ஒரு 40% 50% மூலமே முடிஞ்சிருக்கு. இந்த வேலை திட்டம் நிறுத்தப்படலை, ஆனால் மெதுவாக கொஞ்சம் கொஞ்சமாக நிறைவேற்றப்பட்டு இருக்கு. ஆகவே இப்போ நாங்கள் பட்ஜெட் அலோகேஷன்லையும் கிட்டத்தட்ட
போய்கிட்டு
இருக்காங்க. ருவன் வெள்ள அதான் கௌரவ உறுப்பினரும் வந்து சொல்றாரு பயந்துகிட்டு. ஆனாலும் இல்லை, இப்போ ருவான் வேலை திட்டம் இன்னொரு போயிட்டு இருக்கு. ஸோ அதில் வந்து கிட்டத்தட்ட 1100 மில்லியன் நாங்கள் பட்ஜெட் மூலியமாக கேட்டிருந்தோம். அது மட்டும் இல்லாமல் ஜனவரி அடுத்த வரவு செலவு திட்டம் முடிஞ்ச பிற்பாடு ஜனவரி 2024 அப்போ நீர்வளத்துறையில் இருக்க நீர்வள சபையில் இருக்க ஃபண்ட்ஸையும் பாவிச்சு இந்த பிரச்சனையை முடிக்க பார்ப்போம். நன்றி.
பாவமிஸ்வதி கரு ராஜிகா விக்ரமசிங்க மெத்தினி ஒபத்துமியிட்ட மினித்து தாத்துனுக்க காலத்தையும்
ස්තුතියි ගරුකාරක සභාවට සභාපතිතුමනි. විශේෂයෙන්ම ජල සම්පත් හා වතු යටිතල පහසුකම් අමාත්‍යාංශයේ යටතේ අපිට මට අදහස් ප්‍රකාශ කරන්න කාලය ලබා දීම ගැන ස්තුතිවන්ත වෙනවා. වගේම මේ හැමෝම කතා කර ආකාරයට අපි විශේෂයෙන්ම වතු යටිතල පහසුකම් ගැන කතා කරන්න ගත්තොත් එහෙම අර කිව්වා වගේ වතු ආශ්‍රිත අධ්‍යාපන ලබන දුවදරුවන්ගේ අධ්‍යාපන කටයුතු වගේම සෞඛ්‍ය ගැටලු රාශියක් තියෙනවා. ඉතින් අපි විශ්වාස කරනවා තරුණ අමාත්‍යවරයෙක් විදිහට එතුමා මේ සියලුම මේ හැමෝම අදහස් කරපු ඒ යටිතල පහසුකම් ගැන වගේම වතු ආශ්‍රිත ජීවත් වෙන ජනතාවගේ නිවාස ගැටලු, මම හිතන්නේ මගේ කොට්ටාෂේ ගත්තොත් අවුරුදු 100කට වඩා පැරණි නිවාස තියෙන වතු ජනතාව ජීවත් වෙන, ඒ නිසා තරුණ අමාත්‍යවරයෙක් විදිහට එතුමාගේ පියාණන් මේ රටට වතු ශේෂ්ත්‍රයේ වෙනුවෙන් විශාල වැඩකොටසක් ක්‍රියාත්මක කරපු නායකයෙක් මට මතකයි. දැරණියගල මිනුවන්ගුණුම හරහා හැටන් මාර්ගය අපේ සීබී ඇමතුමාලත් එක්ක එතුමාගේ පියාණන් තමයි ආරම්භ කරන්න කටයුතු කරේ. ඉතින් එවැනි වැඩ කරපු නායකයෙක්ගේ පුත්‍රරත්නයක් විදිහට, තරුණ නායකයෙක් විදිහට, සංවේදී නායකයෙක් විදිහට මේ සියලු යටිතල පහසුකම් සහ වතු ආශ්‍රිත ජනතාවගේ ප්‍රශ්න ගැටළු වෙනුවෙන් විශේෂයෙන්ම අවධානය යොමු කරාවි 2024 අයවැය මුදල් වෙන් වෙලා තියෙන ආකාරයට ඒ වෙනුවෙන් විශේෂයෙන්ම ක්‍රියාත්මක වේවි කියලා විශ්වාස කරනවා. වගේම විශේෂයෙන්ම දරුවන්ගේ අධ්‍යාපනය සහ සෞඛ්‍ය ගැන දැඩි අවධානය යොමු කරන ගමන්ම විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ වතු ආශ්‍රිත ජීවත් වෙන කාන්තාවන්ගේ ආර්ථිකය අමාරු නිසා බොහෝ කාන්තාවෝ විදේශගත වෙනවා. හැබැයි ඒ විදේශගත වීම තුළ ඒගොල්ලන්ගේ ආර්ථිකය ගොඩනගන්න පවුලට ශක්තියක් වෙන්න, දරුවන්ට අධ්‍යාපනය ලබලා දෙන්න කියන සිහිනෙත් එක්ක තමයි විදේශගත වෙන්නේ. හැබැයි විදේශගත වීම තුළ කාන්තාවන් දැඩි අසරණතාවයන් වලට, අපහසුතාවයන් වලට ලක් වෙනවා. ඒ නිසා මේ ගැන දැඩි අවධානය යොමු කරලා ඒ විදේශගත වෙන කාන්තාවන්ට නීත්‍යානුකූලව සහ මෙවැනි හිංසනයන් වලට, කරදරයන් වලට පත් නොවන ආකාරයට රජය මැදිහත්වීම තුළ ඔබතුමා අවධානය යොමු කරලා ඒ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙන්න කටයුතු කරන්න කියන ඉල්ලීම විශේෂයෙන්ම මතක් කරන කාන්තාවක් විදිහට. මොකද කාන්තාව කියන්නේ පවුලට ශක්තියක්. දරුවන් ගැන අපි කාන්තාව විදිහට නිරන්තරයෙන්ම අවධානය යොමු කරන නිසා, ඒ නිසා දරුවෙක්ට දෙමව්පියෙක් මවක් අහිමි වීම තුළ මොනයම්දන් ඛේදනීය තත්ත්වයක්ද කියන එක හොඳාකාරම දන්නවා. ඒ නිසා මේ විදේශගත වෙන වතු ආශ්‍රිත කාන්තාවන් ගැන ඒගොල්ලෝ අපහසුතාව වෙන හිංසනයන් වලට, දුක් කරදර වලට ලක් වෙන දේවල් ගැන අවධානය යොමු කරන්න. මොකද ඒ වගේම තමයි මේ විදේශගත වීම අපිට අවම කරන්න පුළුවන් වෙනවා. වතු ආශ්‍රිත ජනතාව වෙනුවෙන් මොනයම් හෝ ආර්ථිකය ශක්තිමත් කරන්න පුළුවන් ආකාරයට මොනයම් හෝ ව්‍යාපෘති ක්‍රියාත්මක කරලා ඒ අවස්ථාවන් උදා කරලා දෙනවා නම් අපිට මේ ප්‍රශ්න ගැටළුවලට බොහෝ මේ ප්‍රශ්න ගැටළුවලට විසඳුම් ලබා ගන්න පුළුවන් වෙනවා. ඒ නිසා අපිට මේ වතු ආශ්‍රිතව තියෙන මේ ප්‍රශ්න ගැටළුවලට අවධානය යොමු කරන්න විශේෂයෙන් මහනුවර බදුල්ල නුවරඑළිය විතරක් නෙමෙයි ගරු අමාත්‍යතුමනි, මං ජීවත් වෙන කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට දැරණීගල් කෑගල්ල ආශ්‍රිතව වතු ජනතාව බොහෝ පිරිසක් ජීවත් වෙනවා. මම පෙර කිව්වා වගේ ඊටාම පැරණ නිවාස වගේම යටිතල පහසුකම් මාර්ග පද්ධතිය ඊටාම බලං තත්ත්වයේ තියෙන්නේ. ඒ නිසා මේ ජනතාව තමන්ගේ ශ්‍රමය වියදම් කළා තමයි ඉතාම අමාරුවෙන් වතු වල ජීවත් වෙන්නේ. ඉතින් ඒ වතු ආශ්‍රිත වතු ආයති ඒ ආංශයෙන්වත් හරියට නිසි අවධානයක් යොමු වෙන්නේ නැහැ. ඒ නිසා ඔබතුමා විශේෂ අවධානය යොමු කරන්න කියන ඉල්ලීම විශේෂයෙන් මතක් කරන ගමන්, ඒ වගේම අපේ සුජිත් සංජය පෙරරාගරු මන්ත්‍රීතුමා මතක් කර සිටියා විශාල රුවන්වැල්ල ව්‍යාපෘතිය නවත්තලා කියලා ඔබතුමා උත්තර දුන්නා. මේ වෙනකොට නවත්තලා නැහැ, ක්‍රියාත්මක වෙනවා. හැබැයි ඒ ව්‍යාපෘතියට වෙන් කරපු මුදල් යම් ප්‍රමාණයක් අඩු වෙලා තියෙනවා. ඒ මුදල් ප්‍රමාණය මේ අවුරුද්දේ ඉල්ලලා තියෙනවා මිලියන 425ක් අවශ්‍යතාවය. ඒ මුදල වෙන් කළ දෙන්න පුළුවන් නම් මං හිතන්නේ මේක කඩිනමින් සහ වැඩි ජල ජනතාවට අවශ්‍ය ආකාරයට ලබා දෙන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා ඒ ගැන විශේෂයෙන් අවධානය යොමු කරන්න කියන ඉල්ලීමත් විශේෂයෙන් මතක් කරන්න ඕනේ. මොකද අපි අහලා තියෙනවා මහා පරාක්‍රම බහු රජතුමා අහසින් වැටෙන එකදු දිය බිඳක්වත් ප්‍රයෝජන නොවන නොගෙන මහමුදට ගලා යන්න ඉඩ දෙන්න එපා කියලා. ඒ නිසා අද වෙනකොට මුළු රටේම දැඩි අවශ්‍යතාවයක් ජල පානීය ජල අවශ්‍යතාවයක් මේ වෙනකොට තියෙනවා. අවුරුද්ද පුරා වැස්සත් මාසයක් දෙකක් සතියක් දෙකක් වැස්සේ නැත්තම් එහෙම අපේ ප්‍රදේශවල උග්‍ර ජල හිඟයකට ජනතාවට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. මිනිසුන්ට විතරක් නෙමේ සත්තුන්ට ගස්වැල් වලටත් අපි ජීවත් වෙන සියලුම දෙනාට ජීවත්වීම උදෙසා ආහාර වලටත් වඩා ජල අවශ්‍යතාවය තමයි තියෙන්නේ. ඒ නිසා ඒ ගැන මං හිතන්නේ ජලය ආරක්ෂා කිරීම සහ අපේ ජල පෝෂිත ස්ථාන ආරක්ෂා කර ගැනීම තමයි මං හිතන්නේ අපි කළ යුතු වෙන්නේ. මා දන්නා හැටියට රටේ ඒක පුජ්‍යල වාර්ෂික ජල අවශ්‍යතාවය ඝන මීටර 2329ක් විතර වෙනවා. කොහොම වුණත් වැස්ස ලැබීමේ වෙනස්කම් නිසා ජලයේ සුලභතාවය වෙනස් වෙනවා. අපි වැව් ආශ්‍රිත ජලයෙන් 85%ක් තමයි ප්‍රයෝජනය ගන්න. ඒ වගේම ඒ 70%ක් විතර ගොවිතැන් සහ කෘෂිකර්ම කටයුතු වලට තමයි වෙන් වෙන්නේ. ඒ වගේම 15%ක් විතර ප්‍රමාණයක් තමයි පානීය ජල අවශ්‍යතාවය සපුරන්න යොදාගන්නේ. ඒ වගේම පානීය ජල අවශ්‍යතාවය නල මගින් බෙදා හැරීමේදී 49%ක් විතර ගංගා හෝ ජල ආශ්‍රිත ප්‍රදේශ වලින් අපි 5.4%ක් විතර තමයි පානීය ජල අවශ්‍යතාවයන් වෙනුවෙන් අපිට ලබා ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. වැසි ජලය ආරක්ෂා කර ගැනීම තුල මං හිතන්නේ අපිට ආරක්ෂාකාරී ආකාරයෙන් වැසි ජලය එක්ට්‍රස් කළා අපිට ලබා තියාගන්න පුළුවන් නම් මේ ජල ගැටළු වලට අපිට ස්ථීර විසඳුම් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මොකද අපි වැසි කාලයට බොහෝ වතුර ප්‍රමාණයක් අපතේ යනවා. අපිට එක්ට්‍රස් කර ගැනීමේ වැඩපිළිවෙලක් නැහැ. ඒ නිසා තමයි අපිට මේ වර්ෂාවෙන් පසු එන වියලි කාලගුණ තත්ත්වයක් තුළ දැඩි දුක්ෂරතාවයන්ට පානීය ජලය අවශ්‍යතාවය ගොවිතැන් වලට මේ සියලු දේ තුළට බලපාන්නේ. මට කියන්න තියෙන්නේ මේ වෙනකොට රටේ අපි 100%ක් විදුලි අවශ්‍යතාවය දෙන්න මහින්ද රාජපක්ෂ යුගයේ අපිට පුළුවන් වුණා වගේම 100%ක් විදුලි පානීය ජලය අවශ්‍යතාවය මේ රජයේ යටතේ අපිට ලබා දෙන්න පුළුවන් වෙයි කියන විශ්වාසය අපිට තියෙනවා. තරුණ අමාත්‍යවරේ ඒ වගේම අපේ ජනාධිපතිතුමා යටතේ මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරගන්න 20-30 දී අපිට පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. මේ වෙනකොටත් අපිට මේ රටේ දැනට ජල ව්‍යාපෘති මං හිතන්නේ ප්‍රජා ජල ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම මං හිතන්නේ 2000කට වඩා ප්‍රමාණයක් ප්‍රජා ජල ව්‍යාපෘති ක්‍රියාත්මක වෙනවා. හැබැයි ඒ 2000ට තුල ඉතාම අවසනාවන්තවද වෙච්ච අක්‍රීයව ක්‍රියාත්මක වෙන ප්‍රජා ජල ව්‍යාපෘති රාශියක් තියෙනවා අපේ දිස්ත්‍රික්කයේ තුලත්. එවැනි ප්‍රජා ජල ව්‍යාපෘති අතරමඟ නැවතිච්ච ව්‍යාපෘති ගණනාවක් තියෙනවා. ඒවා ප්‍රමිතියකින් සහ නිසි අධීක්ෂයකින්
තොරවීම තුළ තමයි මෙවැනි අවාසනාවන්ත තත්ත්වයක් උදා වෙලා තියෙන්නේ. නිසා ප්‍රමිතියෙන් සහ නියම අධීක්ෂණයකින් සහ නිලධාරීන්ගේ මැදිහත්වීම අඩුවීම තුළ තමයි මේ දේවල් සමහර වෙලාවට ජලපෝෂිත ස්ථානය හරියට හඳුනාගන්නේ නැහැ. ටැංකිය බැඳලා බඩ ටික දාලා ජලය ලබා ගන්න බැරි කොහොමද කියන එක හඳුනා නොගැනීම තුළ තමයි මේ සියලු ජල මේ ප්‍රජාජල ව්‍යාපෘති අසාර්ථක වීමට බලපාන ප්‍රධාන හේතුව. ඒ නිසා මේ ගැන විශේෂයෙන් අවධානය යොමු කරන්න ප්‍රජාජල ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ජලය ලබා ගන්න ආකාරය සහ ඒ තුලින් ජනතාවට පානීය ජලය ලබා දෙන ආකාරය ගැන සැලසුම් ක්‍රියාත්මක කිරීමේදී ඒ සැලසුම් හරියට ක්‍රියාත්මක නොවීම සහ සැලසුම් ක්‍රියාත්මක කරන ඵලදායිද කියන එක ගැන සොයා බලා කටයුතු කරන්න ඕන. එහෙම නොවුනොත් එහෙම අපිට මේ අපේ දිස්ත්‍රික්කයේ තුලම මේ වෙනකොට ප්‍රජාජල ව්‍යාපෘති 15කට ආසන්න ප්‍රමාණයක් අක්‍රිය වෙලා තියෙනවා. ඒ නිසා ඒ ගැන අවධානය යොමු කරන්න කියන ඉල්ලීමක් කරන ගමන්ම විශේෂයෙන් අපේ දිස්ත්‍රික්කයේ තුල කඳු ආශ්‍රිත ප්‍රදේශ තියෙන නිසා ජලය රැඳෙන එක ඉතාම අඩුයි. වගේම මේ වෙනකොට කෑවල් ගස් කොළන් කපා දැමීම තුළ ජලය රැඳෙන අවස්ථාවන් අඩු වෙලා තියෙනවා. ඉතින් මේ කැල සංරක්ෂණ කරලා මේ තුල ජලය පෝෂිත ස්ථාන හඳුනාගෙන අපිට ජලය රඳවා ගන්න ආකාරය ගැන මං හිතන්නේ අපි මීට වඩා අවධානය යොමු කළ යුතු වෙනවා. එහෙම නැති වුණොත් මේ අද වර්ෂාව මේ දිගින් දිගටම අද හැලුණට තව මාසයක් එකමාරක් යනකොට වර්ෂාව අඩු වෙමින් යනකොට සති දෙක තුනක් විතර යනකොට අපේ දිස්ත්‍රික්කයේ තුල දැඩි පානීය ජල හිඟයක් වගේම කෘෂිකර්මාන්තයේ නිරත වෙන දිස්ත්‍රික්කයක් විදිහට ජනතාව දැඩි අපහසුතාවයට පත් වෙනවා. ඒ නිසා 2024 අයවැය තුලදී මුදල් වෙන් කිරීම ඉතාම අවම තැනක තිබුණත් අපි විශ්වාස කරන අවශ්‍ය ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ඒ දේවල් ක්‍රියාත්මක කරන්න යම් සාධාරණයක් කෑගල දිස්ත්‍රික්කයේ තුලට
කරයි
කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම තමයි අපේ ජල ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී අසුපිනි ඇල්ල ජල ව්‍යාපෘතිය ගරු ජනාධිපතිතුමා ඇවිල්ලා ආරම්භ කරා. ඒ ව්‍යාපෘතිය මේ වෙනකොට යම් ප්‍රශ්න ගැටලුවකට මුහුණ දෙමින් තියෙනවා. එනිසා ගරු අමාත්‍යතුමනි, ඒ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ආකාරය ගැන ක්‍රමවේදය ගැන පොඩි අඩුපාඩු ටිකක් තියෙනවා. ඒ ගැන සොයා බලා කටයුතු කරන්න කියන ඉල්ලීමත් විශේෂයෙන් මතක් කරන මම යටියන්තල මලල්පොළ වීඔය ජල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම ඉතාම කඩිනමින් ආරම්භ කරන්න කියන ඉල්ලීමත් විශේෂයෙන් මතක් කරනවා. ඒ වගේම කෑගල්ල රඹුක්කන පිරිපහදු ධාරිතාව වැඩි කිරීම තුළ ජනතාවට වැඩියෙන් ජල අවශ්‍යතාවය ලබා දෙන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම තමයි යටිමහන ජල ව්‍යාපෘතිය මේ වෙනකොට පරිසර අධ්‍යයන වාර්තාව අවසන් අධිරිය තියෙනවා. ඒ නිසා ඒ ගැන කඩිනමින් ක්‍රියාත්මක කරන්න අවධානය යොමු කරන්න කියන එක විශේෂයෙන් මතක් කරනවා. මොකද මේ ප්‍රතිලාභින් ගණන බොහෝ පිරිසක් එනවා. මාවනැල්ල රඹුක්කන කෑගල්ල වෙන ඒ ආශ්‍රිත ජනතාව පවුල් 10,000කට විතර මේ තුලින් පානීය ජල අවශ්‍යතාවය ලබා දෙන්න කටයුතු කරන්න පුළුවන්. ඒ වගේම කොළඹ නුවර මාර්ගයේ ඒ මාර්ගයක් විදිහට ජලනල එලීම දැනට පවතින ජනනල ඉතාම පැරණි අවුරුදු මං හිතන්නේ 30-40ක් වෙනව මේ ප්‍රධාන මාර්ගයේ තියෙන ජලනල නිරන්තරයෙන්ම කාන්දු වීම වලට ලක් වෙලා දැඩි අපහසුතාවයන් වලට ලක් වෙන්න සිදු වෙලා තියෙනවා. ඉතින් මේ වෙනුවෙන් මුදල් ප්‍රතිපාදන මා හිතන්නේ මිලියන 500කට ආසන්න ප්‍රමාණයක් ඒ නැවත ජනරා එලීම වෙනුවෙන් අවශ්‍යතාවයක් තියෙනවා කියලා පෙන්නලා දීලා තියෙනවා. ඒ වගේම තමයි කෑගල්ල නගරේ අර මං කිව්වා වගේ කෑගල්ල දිස්ත්‍රික්කයේ ජල සම්පාදන මණ්ඩලයෙන් ආවරණය වෙන්නේ 26%ක ප්‍රමාණයක් තමයි. ඉතින් ඒ නිසා කොතරම් තව අවශ්‍යතාවයක් තියෙනවද කියන එක හොඳාකාරම මේ දැනුවත් වෙලා තියෙනවා අපේ ජල සම්පාදන මණ්ඩලය. ඒ වගේම තමයි යටියන්තොට ජල සම්පාදන මණ්ඩලය අපිට වැඩි දියුණු කරලා ජල ගබඩා ධාරිතාවය වැඩි කරලා දෙන්න පුළුවන් නම් තව පවුල් 3,000කට විතර ජල අවශ්‍යතාවය සපුරන්න පුළුවන් වෙලා තියෙනවා, පුළුවන්කම තියෙනවා. ඒ නිසා බෙදා හැරීමේ පද්ධතිය වැඩි දියුණු කරලා දෙන්න කියන ඉල්ලීමත් විශේෂයෙන් මතක් කරනවා. ඒ වගේම දෙහිඔවිට ජල සම්පාදන ක්‍රමය වැඩි දියුණු කිරීම තුළ නව පැකේජ් පද්ධතිය වැඩි දියුණු කරලා දෙන්න. ඒ දෙකම මං හිතන්නේ මේ දේවල් ක්‍රියාත්මක කරන්න වැඩි අවධානය යොමු කරනොත් අපිට අපේ දිස්ත්‍රික්කයේ තුල 60ක 70ක ජල අවශ්‍යතාවය සපුර ගන්න
කාලය අවසන් වෙනකම් මම
කියන්නේ විශේෂයෙන් මතක් කරන්න ඕනේ. ඒකේ වගේම තමයි අපේ අමාත්‍යවරයාට අපි විශේෂයෙන්ම අපේ ධෛර්ය අපේ එතුමාට මේ ජල සම්පාදන අමාත්‍යාංශය සහ වතු යටිතුරු පහසුකම් අමාත්‍යාංශය යටතේ ජනතාව වෙනුවෙන් විශේෂයෙන් වතු ආශ්‍රිත ජනතාව
වෙනුවෙන්
සමස්ත රටවැටියන්ගේ ජල අවශ්‍යතාවය සපුරන්න ඇමතුමා ඇතුළු එතුමාගේ රාජ්‍ය ඇමතුමා අපේ සනත් නිශාන්ත ඇමතුමා ඇතුළු සභාපතිතුමාලා ඇතුළු සියලුම නිලධාරීන් එකතුව රටේ අවශ්‍යතාවය සපුරන්න එතුමාට අපි නිරන්තරයෙන්ම ආශිර්වාද ශක්තිය ප්‍රාර්ථනා කරනවා. මොකද එතුමාගේ පියාණන් මේ රටට වැඩ කරපු සහ අපේ මම්මාවත් වෙනුවෙන් වත්තු ජනතාව වෙනුවෙන් නුවරඩි දිස්ත්‍රික්කයේ වෙනුවෙන් වැඩ කරපු නායකයෙක් විදිහට
එතුමාගේ
අධිපාරේ යමින් ඒ වගකීම් රට වෙනුවෙන් ඉෂ්ට සිද්ධ කරයි කියලා අපි විශ්වාස කරනවා. ස්තුතියි.
බොහොම ස්තුතියි. ගරු නිමල් පියතිස මැතිතුමා, ඔබතුමාට මිනිත්තු 12ක කාලයක් තියෙනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද දවසේ විදුලි ජල සම්පාදන සහ වතු යටතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය විවාදයට ගෙන තිබෙන මොහොත, විශේෂයෙන්ම අපේ ජීවන් තොණ්ඩමන් මැතිතුමා කැබිනට් ඇමතිතුමා හැටියට මේ අමාත්‍යාංශයට නායකත්වය සපයනවා. මේ නායකත්වය සපයන මේ අමාත්‍යාංශය යටතේ මුළු රටම ආවරණය වෙන ආකාරයේ ආයතන විශාල ප්‍රමාණයක් තිබෙනවා. විශේෂයෙන්ම අපි ගත්තොත් පානීය ජලයේ ඉඳලා ගත්තම විශේෂයෙන්ම ජල සම්පාදන මණ්ඩලය, ඒ වගේම මුළු රටම ආවරණය වෙන ආකාරයේ ක්‍රියාවලියත් සමග ගත්තම වතු යටිතල පහසුකම් අමාත්‍යාංශයත් එතුමාටම සංවර්ධන අමාත්‍යාංශයත් එතුමාටම සම්බන්ධ වෙනවා. එනිසා මේ විෂය පිළිබඳව අපි අපේ අවධානය යොමු කරද්දී අද අපිට තිබෙන ලොකුම අභියෝගය තමයි ජල ප්‍රශ්නය. අපේ වගේ රටක අද මේ මාතෘකාව ගැන කතා බහ කරද්දී අපට තිබෙන ප්‍රධාන අභියෝගය සහ ප්‍රධාන ගැටලුව තමයි අපේ වැනි රටක ජලය පිළිබඳව කතා කරද්දී විශේෂයෙන්ම ජනතාවගේ අත්‍යවශ්‍ය මූලික අවශ්‍යතාවයක් වෙච්ච පානීය ජලය. මේ පානීය ජලය පිළිබඳ කාරණේදී අපේ රටේ ජනතාව, අපේ ආදි මුතුන් මිත්තන් ඉතාමත්ම පිරිසුදු ජලය පානය කරපු ඉතිහාසයක් තිබෙනවා. එදා මෙදා තුර ගත්තම අපි අපේ පැත්තෙන් එදායේ පිරිසුදු පානීය ජලය පානය කරපු අපට අද අපට ප්‍රධාන වශයෙන් පිරිසුදු පානය කෙසේ වෙතත් අපිරිසුදු ජලය පවා පානය කර ගැනීමේ නොහැකියාවක අපි කටයුතු කරනවා. ඊට ප්‍රධාන වශයෙන් බලපාලා තිබෙනවා ජල රක්ෂිත පානීය ජල රක්ෂිත විශාල වශයෙන් රට පුරා හැමතැනකමත් හෙලිකිරීම. ඒ හෙලිකිරීම තුළ අද අපිට සිද්ධ වෙලා තිබෙනවා අපේ රටෙන් පිරිසුදු පානීය ජලය විදේශ රටවලට ඉතිහාසයේ ලබා දෙන්න පුළුවන් වකවානුවක් තිබුණා. එහෙම සංවාද සාකච්ඡා සම්මන්ත්‍රණ ඕනතරම් තිබුණා. හැබැයි දැන් අද අවාසනාවකට වගේ පානීය ජලය, අද බෝතල් කරපු පානීය ජලය තමයි බොහෝ විශාල ප්‍රමාණයක් තමන්ගේ පරිභෝජන සඳහා යොදා ගන්න. එහෙම වටපිටාවක අද අපි දුෂ්කර ප්‍රදේශවලට යද්දී, ඇතම් විටක නාගරික ප්‍රදේශවලට යද්දීත් පානීය ජල ගැටලුව කියන කාරණයට ඉතා ප්‍රබලව මුහුණ දෙනවා. අපි පහුගිය වකවානුව තුළ විශේෂයෙන්ම මැතිවරණ සමයේදී බිම්පට්ටමේ බොහෝ ප්‍රදේශවලට යනකොට බොහෝ ප්‍රදේශවල ජනතාවගේ ප්‍රධාන ඉල්ලීම තමයි පානීය ජලය. විශේෂයෙන්ම වතුකරේ ප්‍රදේශයට ගත්තත් අනිකුත් ප්‍රදේශවල ගත්තත් මේ ප්‍රශ්නේ බරපතලයි. නුවරඑළිය දිස්ත්‍රික්කය තුල ගනිද්දිත් නුවරඑළිය නගරය ගත්තමත්, ඒ වගේම ගත්තම කොත්මලේට වෙන්න පුළුවන්, මස්කෙළිය නුවරඑළිය ප්‍රදේශයට වෙන්න පුළුවන්, ඒ වගේම හඳුරංගෙත වලපනේ පැත්තේ ගත්තත් මෙන්න මේ කියන ප්‍රධාන ප්‍රශ්නෙට අපි සියලු දෙනා මුහුණ දෙනවා. ඒ නිසා එහෙම වටපිටාවක අපි උත්සාහ ගන්නවා ඉතාම සංවිධානාත්මකව විශේෂයෙන්ම ආණ්ඩුවක් විදිහට ආණ්ඩු අමාත්‍යංශයක් විදිහට මෙන්න මේ කියන අභියෝගය පියමං කරන්නේ කොහොමද කියන සාකච්ඡාවක්. ඒ සාකච්ඡාවේදී ගත්තොත් 2024 වසරට අදාළව මේ වෙන් කරලා තියෙන මුදල් ප්‍රතිපාදන හරහා මේ ජනතාවගේ පානීය ජල ගැටලුවට විසඳුම් ලබා දෙන්නේ කොහොමද කියන එක පිළිබඳව යම් යම් කරුණු කාරණා විශේෂයෙන්ම අයවැය ලේඛනය තුළ 2024ට අදාළව ඉදිරිපත් කරලා තිබෙනවා. විශේෂයෙන්ම අපි දන්නවා ඊට පෙර ගත්තොත් 2023 වසර තුළ අපිට ඒ ආකාරයේ වැඩසටහන් විශාල ප්‍රමාණයක් අයවැය තුළ තිබුණත් ක්‍රියාත්මක කරගන්න පුළුවන් වාතාවරණයක් තිබුණේ නැහැ. ඒකට බලපාපු විවිධ ප්‍රායෝගික ගැටලු සහ අභියෝග තිබුණා. එනිසා අපි උත්සාහ ගන්නේ අවම වශයෙන් ලබන වසර තුළ එහෙම තිබුණත් අපි දන්නවා විශේෂයෙන්ම ජීවන් තොන්නමන් තරුණ ඇමතිතුමා යම්කිසි උත්සාහයක් දරමින් ඉන්නවා මේ කටයුත්තේදී මුළු රට පුරාම මේ කියන වාතාවරණය යම් පමණකට නිරවුල් කරගන්න උත්සාහයක් දරන බව අපට පේනවා. එනිසා අපි අපේ පැත්තෙන් මෙන්න මේ කියන තත්ත්වය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරලා මෙන්න මේ කියන ජල ව්‍යාපෘති විශේෂයෙන් පානීය ජල ව්‍යාපෘති වැඩසටහන් සාර්ථක කර ගැනීම සඳහා වෙච්ච වෙනම ව්‍යාපෘතියක් වෙනම වැඩසටහනක් කාලීන වැඩසටහනක් එක්ක අපි බද්ධ වෙන්නට ඕන කියන යෝජනාව අපි අපේ පැත්තෙන් සිදු කරන ලබනවා. මම හිතනවා අපිට තිබෙන ප්‍රධාන කාරණය තමයි පෞසුගිය වකවානු තුළ ඇතන් ජල ව්‍යාපෘති විවිධ විදිය ජල ව්‍යාපෘති ක්‍රියාත්මක වෙනවා. ප්‍රාදේශ සභා මට්ටම් පළාත් සභා මට්ටමින් ඊගාවට ජාතික ආණ්ඩුව ජාතික විශේෂම මධ්‍යම ආණ්ඩුව යටතේ විවිධ විදිහේ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. නමුත් සමහර විටක අපි දැකලා තිබෙනවා මේ පළාත් පාලන ආයතන යටතේ ක්‍රියාත්මක කරන විවිධ ජල ව්‍යාපෘති ජල වැඩසටහන් ඒවා ඉතා සාර්ථකත්වයෙන් අවසන් වෙනවට වඩා අසාර්ථක වීමෙන් තමයි ඒවා කෙලවර වෙන්නේ. ඒ සඳහා යොදවපු මුදල් ඒ සඳහා යොදවපු විශේෂ ශ්‍රමය මේ හැම දෙයක්ම සමහර වෙලාවල්වලදී අපතේ ගිය බවකුත් අපිට දැනලා පෙන්නලා තියෙනවා. ඒකට ප්‍රධාන හේතුව තමයි ඒ ව්‍යාපෘතිය පිළිබඳව නිවැරදි පෙර අධීක්ෂණයක් පෙර සැලසුමක් වඩා හොඳින් පසු විපරමක් සිදු නොවීම. ඒ නිසා මේ කියන කරුණ පිළිබඳව ගනිද්දී අපිට ඒ තියෙන අත්දැකීමුත් අපට තිබෙන නිසාම අපේ විශේෂ අවධානයක් යොමු කරන්නට ඕන ඒ ගත වෙච්ච කාලය තුළ අසාර්ථක වෙච්ච ජල ව්‍යාපෘති වෙනම සංගණනයක් කරලා ඒක වෙනම ව්‍යාපෘතියකට ගොනු කරලා ඒ නව ව්‍යාපෘති වැඩසටහනක් යටතේ මේ වැඩසටහන නැවත යාවත්කාලීන කරලා සාර්ථක කරගන්න. සමහර විටක තිබෙනවා ඇතම් පානීය ජල ව්‍යාපෘති ආරම්භ කළාට ඒ ආරම්භ කරපු මොහොතේ ජල රක්ෂිතය තිබුණට ඉතා කෙටි කාලයක් තුළ ඒ ජල රක්ෂිතය ජලය හිඳිලා යනවා. ඒකටත් ප්‍රධාන වශයෙන් බලපාලා තියෙන්නේ කැලා හෙලි කිරීම ජල රක්ෂිත හෙලි කිරීම ප්‍රධාන වශයෙන් බලපාලා තිබෙනවා. ඒ නිසා අද ගත්තොත් රට තුළ විශාල ජල මූලාශ්‍ර ප්‍රමාණයක් අපිට අහිමි වෙලා තිබෙනවා. විශාල ජල මූලාශ්‍ර ප්‍රමාණයක් අහිමි වෙනකොට දැන් නුවරළිය ගත්තොත් නගරේ සති දෙකක් පායනකොට නුවරළිය නගරේට ජලය නැහැ. ඒ වගේම තමයි තවත් රටේ බොහෝ ප්‍රදේශවල නාගරික ප්‍රදේශවලටත් ඒක බලපානවා. ග්‍රාමීය ප්‍රදේශවලටත් ඒක බලපාලා තිබෙනවා. මෙන්න මේ කියන ජල හිඟය මාස දෙක තුනක් එක දිගට වැහැලා සති දෙකයි පායන්නට ඕන මෙන්න ජල හිඟයට අපි මුහුණ දෙනවා. ඉතින් මෙන්න මේ තත්ත්වය අපි වඩා හොඳින් නැවත ආපස්සට හැරිලා අපේ පැත්තෙන් යම් අධ්‍යයනයක් කරලා මේ සඳහා කෙටි කාලීන මධ්‍ය කාලීන දිගු කාලීන විසඳුම් සකස් කරන වැඩසටහනක් අපට අත්‍යවශ්‍යයි. ඒ වගේම තමයි සුදුසු ජල රක්ෂිත අපි නිවැරදි ලෙස හඳුනගෙන ඒ ජල රක්ෂිත සංරක්ෂණය කිරීමේ වැඩසටහනක් අපිට අත්‍යවශ්‍යයි. දැන් මහනුවර ගත්තොත් මහවැලියෙන් තමයි පානීය ජලය අපි ෆිල්ටර් කරලා ගන්නෙ. හැබැයි විශේෂ වෛද්‍යවරු කියලා තිබෙනවා පරීක්ෂණ පවත්වලා ඒ ජලයේ
50%කට වැඩි එකක කාලයක් තියෙනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ගරු වාසුදේව නායක කාර්යමතුමාත් මට පණිවිඩයක් ලබා දීලා තිබුණා එතුමගේ කාර්යෙත් ලබා ගන්න කියලා. එතුමා සහභාගී වෙන්නේ නැහැ කියලා.
අපි විමසලා ඔබතුමාට දෙන විනාඩි දෙක ගෑන්ගන දැන් දැනට.
ඒ නිසා අපිට මෙන්න මෙහෙම ප්‍රධාන කාරණා ගොඩක්. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, වෙලාව කොච්චරද තිබෙන්නේ?
පහළවක් තියෙන එක අපි කතාව කරගෙන යන මම ඒක දැන්
හොඳයි. බොහොම ස්තුතියි නියෝජ්‍ය කතානායකතුමනි. ඒ නිසා අපි මේ පැත්තෙන් ගත්තොත් ඒ විදිහට විශේෂයෙන් දැන් පානීය ජල බෝතල් වලට හුරු වෙලා තියෙන විශාල ජනතාවක්. ඒ වගේම තමයි බොහෝ තැන්වල මේ අසුචි මිශ්‍ර වෙච්ච ජලය ජනතාවට පරිභෝජනය කරන්න සිද්ධ වෙලා තිබුණා කැමති වුණත් අකමැති වුණත්. ඒ නිසා මෙන්න මේ තත්ත්වයන් ඇතුලේ අපි ගත්තොත් බොහොම තද බල අවධානයකින් කටයුතු කරන්න සිද්ධ වෙලා තිබෙන ප්‍රධාන මාතෘකාවක්. ඒ වගේම තමයි අපි භූගත ජලය. දැන් භූගත ජලය ගත්තත් ඔය වියලි කලාපේ අපි පොළොව යට තිබෙන භූගත ජලය අපි උඩට ගන්නවා මේ පානීය ජල ප්‍රශ්නය විසඳා ගැනීම අරමුණු කොටගෙන. ඒ නිසා මම හිතනවා අපි වගේ රටක ගත්තයින් පස්සේ මේ 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 වැනි අභියෝගයකට මුහුණ දිය යුතු පරිසරයක් සහිත රටක් නෙවෙයි. හැබැයි අපි කැමති වුණත් අකමැති වුණත් දැන් මේ වාතාවරණයට අපි මුහුණ දීලා තිබෙනවා. ඒ නිසා අපේ විශේෂයෙන්ම ආණ්ඩුවේ ප්‍රතිපත්ති, ජාතික ප්‍රතිපත්ති විශේෂයෙන්ම නැතිකම හේතු කොටගෙන පරිසරය පිළිබඳව විශේෂ ඉතාමත්ම ප්‍රතිපත්ති තිබුණට අනපනත් තිබුණා වුණාට හැබැයි රට පුරා ගත්තොත් ජලමූලාශ්‍ර ඒ පනත් තියෙද්දි තමයි මේ ජලමූලාශ්‍ර කැල හෙලි කරලා මේ කියන ජලහිගයට අපි බරපතල ලෙස මුහුණ පාලා තිබෙන්නේ. එනිසා අපි විශ්වාස කරනවා අපේ ගරු තොන්නමන් මැතිතුමා නායකත්වයේ ලබා දෙන කැබිනට් අමාත්‍ය ධූරය හරහා ලබා දෙන මේ විෂය 2024 වසරට අදාළ
තුමාට තව මිනිත්තු 12ක කාලයක් ලැබෙනවා.
හොඳයි, බොහොම ස්තුතියි නියෝජක තානාගතුමනි. ඒ නිසා අපට විශේෂයෙන්ම මෙන්න මේ කියන කාරණා නැවත අපිට බිම් මට්ටමේ සිට පළාත් පාලන ආයතන සම්බන්ධ කරගත්ත, පළාත් සභා සම්බන්ධ කරගත්ත, ඒ වගේම තව තියෙනවා පළාත් සභාවටත් පළාත් පාලන ආයතන වලටත් නැති රාජ්‍ය නෝන සංවිධාන වලින් ආරම්භ කරපු ජල ව්‍යාපෘති වැඩසටහනුත් තිබෙනවා. ඉතින් මෙන්න මේ කියන සියලු වැඩසටහන් එක තැනකට මධ්‍යගත කරගෙන විශේෂයෙන්ම තොන්නමන් මැතිතුමාගේ නායකත්වය යටතේ වතු ප්‍රදේශවලටත් මේ ප්‍රශ්නේ මේ විදිහටම බලපාලා තිබෙනවා. ඒ වගේම අනිකුත් ප්‍රදේශවලටත් මේ ප්‍රශ්නේ බරපතල ලෙස බලපාලා තිබෙනවා. ඔබතුමා අපි ජීවත් වෙන නුවරඑළිය දිස්ත්‍රික්කයටත් මේ ප්‍රශ්නේ බලපාලා තිබෙනවා. අනිකුත් සියලු දිස්ත්‍රික්කවලටත් මේ කියන පොදු ප්‍රශ්නෙට අපි මුහුණ දෙනවා. ඒ නිසා මම හිතනවා මේ අභියෝගය කියලා කියන්නේ අපිට ඉතා ප්‍රබල අභියෝගයක් නිසාම මේ ව්‍යාපෘති පිළිබඳව අපිට වෙනම වැඩසටහන් ගොඩක් නිර්මාණය කරගත යුතුව වෙනවා. ඒ නිසා අපි විශේෂයෙන් සුබපතනවා ඔබතුමාට ඒ කාගේ අනුග්‍රහය ලබාගෙන ඒ සෑම පාර්ශ්වයකගින්ම ඒ අනුග්‍රහයන් සියල්ල ලබාගෙන අපිට 2024 වසරට අපේ දිස්ත්‍රික්කයේ තියෙන ජල ප්‍රශ්නේ විසඳනවා වගේම රට පුරා අනෙකුත් ප්‍රදේශවල තියෙන ජල ප්‍රශ්න පිළිබඳවත් විශේෂයෙන්ම අපේ පාර්ලිමේන්තු නියෝජනය කරන මන්ත්‍රීමාලා විශාල ප්‍රමාණයක් ඒ සියලු දෙනාගේ යෝජනා අදහස් ලබාගෙන සැලකිල්ලට අරගෙන ඒ වෙනම වැඩසටහනක් පිළිබඳව සංවාදයක් ආරම්භ කරලා මෙන්න මේ කියන වැඩසටහන් සාර්ථක කරගන්න කටයුතු කරන්න අපිට පුළුවන්කමක් ලැබෙනවා නම් මම හිතනවා තවදුරටත් අපිට සාර්ථක ප්‍රතිඵල නෙලා ගන්න පුළුවන් කියලා. ඒ සියල්ලකටම බලපාලා තියෙන මූල්‍ය ප්‍රශ්නේ, මුදල් ප්‍රශ්නේ අපි දන්නවා. දැන් මේ ගත වෙච්ච කාලේ, මේ ගත වෙන කාලය කියලා කියන්නේ අපි කවුරුත් අර්බුද ගොඩකට මුහුණ දෙන වකවානුවක්. ආර්ථික වශයෙන් වේවා අනිකුත් සියලු තත්ත්වයන් ඇතුලේ ගත්තොත් යම් අසහනකාරී සමාජ වටපිටාවක් නිර්මාණය වෙලා තිබෙන මොහොතක්. ලෝකයේ ඇතුලේ ගත්තොත් ලෝකයේ තියෙන යුද්ධ අපේ රටට බලපානවා. රුසියාව යුක්‍රේන යුද්ධේ අපේ රටට ඍජුව බලපානවා. ඊශ්‍රායලයේ පලස්තීන යුද්ධේ අපේ රටට ඍජුව බලපානවා. වෙනත් රටවල් වලත් යුදගිනි ඇවිලුණොත් ඒ කියන යුදගිනි හැම දෙයක්ම අපේ රටට ප්‍රධාන වශයෙන් බලපානවා. ඒ නිසා අපි මෙන්න මේ රට අභ්‍යන්තරය තුළ විශේෂයෙන්ම මේ ආකාරයේ වැඩසටහන් අපිට වැඩියෙන් පෞගේ වකවානු තුළ අපි අවධානය යොමුනාට වඩා වැඩි අවධානයක් අපිට යොමු කරලා කටයුතු කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම තමයි අපට ඒ ක්‍රියාන්විතය ඇතුලේ ඉන්න සේවකයෝ නිලධාරීන්ගේ ප්‍රශ්න තිබෙනවා. ඒ වගේම ඒ තුළ කටයුතු කරන කම්කරුවන්ගේ ප්‍රශ්න තිබෙනවා. සමහර අය තා දීර්ඝ කාලයක් ඒ කටයුතු වල නියැලෙනවා. හැබැයි තාම සේවාවන් ස්ථිර වෙලා නැහැ. අනියම් ආදේශක කම්කරු කොන්තරත් පදනම් යටතේ ඉන්න විශාල ප්‍රමාණයක් විශේෂයෙන්ම ඔබතුමාගේ අමාත්‍යාංශය යටතේ කටයුතු කරනවා ජල සම්පාදන විෂය තුළ. ඒ නිසා මම හිතනවා ඒ අපට මෙන්න මේ ක්‍රියාන්විතය ඇතුලේ තවදුරටත් කාර්යක්ෂම කරගත්ත වැඩසටහනක් ඇතුලේ ඒ අයගේ රැකියා සුරක්ෂිත කිරීමත් මම හිතනවා ඒ අයත් බලාපොරොත්තු වෙනවා. වගේම අපි අපේ පැත්තෙමුත් ඔබතුමාට ඒ යෝජනාව ඉදිරිපත් කරනවා. ඒ වගේම තමයි වතු යටිතල පහසුකම් කියලා ගත්තම ඇත්තටම එදා දැන් වතු ගත්තොත් මමත් වතු ගොඩක් නැද ජීවත් වෙච්ච හැදිච්ච වැඩිච්ච ගම්මානක කෙනෙක්. එදායි වතු ප්‍රදේශ පිළිබඳව හොඳ අත්දැකීමක් මට තිබෙනවා. ඒ නිසාම එදා වතු කරේ ජීවත් වෙච්ච ජනතාව ජීවත් වෙච්ච විදිහට අද ජීවත් වෙන්නේ. එදාට වඩා අද හැම අතකින්ම වෙනස්. එදා වතුවල තිබුණා වැඩකටයුතු කරලා මාසෙ ආදායම සරි කරගෙන ඒ පවුල් ප්‍රශ්න විසඳ ගැනීම යම් හැකියාවක් තිබුණා. හැබැයි අද වෙනකොට තේ කර්මාන්ත ශාලා විශාල ප්‍රමාණයක් වැහිලා ඒ වගේම තමයි වතු සමාගම් විසින් ඉටු කළ යුතු වතු නඩත්තුව වතු පාරවල් තිබෙනවා පානීය ජල ප්‍රශ්න තිබෙනවා ඒ වගේ ගොඩාක් ප්‍රශ්න වලින් ඒ අය අද වතු සමාගම් ඈත් වෙලා ඉන්නේ. ඒ නිසා එදා වතු පාරවල් නඩත්තු කරා වතු පඩිපෙල් නඩත්තු කෙරුවා ප්‍රජා ශාලාව නඩත්තු කෙරුවා ඒකට තිබුණා විශේෂ සේවාවක්. ඒ විශේෂ සේවාවන් එදා මෙන් අද යාකාට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අද ගත්තොත් වතු ඇතුලේ පාරවල් විතරක් නෙවෙයි වතු තිබෙනවා තේ වතු සරුසාර තේ වතු වලට වඩා වැඩියෙන් කැලෑව වැවිලා බවුන්ඩරි තියෙනවා ඒවා නඩත්තුවක් නැහැ. තව පැත්තකින් ගත්තොත් විශේෂයෙන්ම අතුරු මාර්ග ගොඩක් ඒ අතුරු මාර්ග නඩත්තු වෙන්නේ නැහැ. ඊගවට වතු ජනතාව ජීවත් වෙන ලයින් වලට අවශ්‍ය කරන වාර්ෂිකව අවශ්‍ය වෙන විටින් විට අවශ්‍ය වෙන යටිතල පහසුකම් ඒවා අඛණ්ඩව ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඒ වතු කරේ ජනතාව ගත්තොත් එදාට වඩා අද ඉතා ප්‍රබල ප්‍රශ්න ගොඩකට මුහුණ දීලා එකම පවුලේ අය එකම ලයින් කාමරේ ජීවත් වෙන තත්ත්වයක්. ඒ වතු ඇතුලේ ඉන්නවා සිංහල ජනතාවත්. ඒ අයත් මුහුණ දෙන්නේ ওই වගේ ප්‍රශ්නයකට. ඒ නිසා මෙන්න මේ කියන සියලු දෙනාම ගත්තම අද පොදු ප්‍රශ්න ගොඩකට මුහුණ දීලා. ඒ නිසා එදා ඒ වතු යටිතල පහසුකම් අමාත්‍යංශ යටතේ වේවා වතු සමාගම් යටතේ වේවා ඒ ක්‍රියාත්මක කරපු බොහෝ වැඩසටහන් අද වෙනකොට සීමා වෙලා තිබෙනවා. ඒ නිසා ඔබේ ඔබතුමාගේ අමාත්‍යංශයට අභියෝගයක් විදියට තියෙනවා විශේෂයෙන් වතු යටිතල පහසුකම් අමාත්‍යංශය හරහා ඒ වතු ජනතාව වතු කරේ අපි එක්ක ජීවත් වෙන සහෝදර දෙමළ ජනතාව ඒ ජනතාවට මුහුණ දෙන්න සිදු වෙලා තිබෙන ප්‍රශ්න වලටත් විසඳුම් ලබා දෙන්න. ඒ ඇතුලේ ජීවත් වෙන සිංහල ජනතාවත් ඉන්නවා. ඒ ජනතාවටත් ඒ ජනතාවගේ ප්‍රශ්නට විසඳුම් ලබා දෙයි. ඒ නිසා අපි 2024 වසර තුල අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන් මේ ප්‍රබල අමාත්‍යංශයක් මුළු මහත් රටම ආවරණය වෙන හැම ගමක්ම හැම නගරයක්ම ආවරණය වෙන අමාත්‍යංශයක්. ඊට අතිරේක වතු යටිතල පහසුකම් අමාත්‍යංශය. ඒ වතු යටිතල පහසුකම් අමාත්‍යංශය කියලා කියන්නේ ප්‍රබල විෂයක්. වතු කරේ ජනතාවගේ සියලු අවශ්‍යතාවයන් ටික වතු යටිතල පහසුකම් ටික සම්පූර්ණ කරලා ලබා දීම වගේ ප්‍රධාන වගකීම් විශාල ප්‍රමාණයක් විශේෂයෙන් ඔබතුමාට පැවරෙනවා. ඉතින් අපි විශ්වාස කරනවා 2024 වසර තුල මෙන්න මේ කියන කරුණු පිළිබඳව අපේ විශේෂ සැලකිල්ලක් යොමු කරනවා වගේම අපි ගිය මේ වසර තුල අපට මුදල් ප්‍රතිපාදන එතරම්ම යොදාගෙන කටයුතු කරගන්න බැරි වාතාවරණයක් තිබුණා. නමුත් මේ වතාවෙත් ඒ ලැබිලා තිබෙන මුදල් පිළිබඳව අපි සම්පූර්ණයෙන් සතුටු වුණේ නැතත් සෑහීමකට පත් වුණේ නැතත් මේ ලැබෙන මුදල් ප්‍රතිපාදන පාවිච්චි කරලා මෙන්න මේ කියන වතු කරේ ජනතාවගේ වගේම මුළු රට පුරාම මේ පානීය ජල අවශ්‍යතාවය ක්‍රමානුකූලව විසඳලා ලබා දෙන එක ඒ වගේම තමයි අනිත් පැත්තෙන් අර අපිරිසුදු ජලය විශාල වශයෙන් පානය කරන වැඩසටහන් පිළිබඳව හොයලා බලලා මෙන්න මේ කියන සියලු වැඩසටහන් විධිමත් කිරීම පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමු වෙන්න කියලා විශේෂයෙන් ඔබතුමාගේ අමාත්‍යාංශයේ ඒ කටයුතු වලට ධෛර්යය ලබා දෙමින් සුබපතමින් ශක්තිය ලබා දෙමින් තමයි මම මගේ පැත්තෙන් ඒ අදහස් ඔබතුමාලට ඉදිරිපත් කරන්නේ. විශේෂයෙන්ම 2024 වසරට අදාළ ආණ්ඩුවේ පැත්තෙන් ගත්ත ආණ්ඩුව විසින් ඉදිරිපත් කරපු අයවැය අද ඔබතුමාගේ මේ වැය ශීර්ෂය පිළිබඳව තමයි විවාදයට අරගෙන තිබෙන්නේ. ඒ විවාදය ඇතුලේ අපිට කරන්න පුළුවන්කම ලැබෙන්නේ ඔබතුමා විශේෂයෙන් ඒ නායකත්වය ලබා දීලා මම මෙන්න මේ කියපු ප්‍රායෝගික ගැටලු වලට වගේම අනිකුත් අපේ සියලු මන්ත්‍රමල්ලා තුමියන්ලගේ මතුවෙන ගැටලු වලට වඩා නිවැරදි ආකාරයේ විසඳුම් ලබා දීමේ වැඩසටහනකට අවතීර්ණ වෙන්න කියන යෝජනාව ඔබතුමාට කරනවා. ඊට අමතරව නියෝජ්‍ය කතානායකතුමනි විශේෂයෙන් ඔබතුමාගේ අවධානය අපි යොමු කරන්නට ඕන ප්‍රධාන වශයෙන්ම කරුණක් තිබෙනවා. දැන් අපි දන්නවා මේ රට පුරාම ගත්තොත් රට ඇතුලේ පාර්ලිමේන්තුව පිළිබඳව තියෙන්නේ යම් බාහිර සමාජයේ බොහෝ දෙනෙක් තුළ සංවිධානාත්මකව හදන විකෘතිතා ගොඩක් තිබෙනවා. හැබැයි පාර්ලිමේන්තුව ඉන්න අපි තමයි දන්නේ මේ පාර්ලිමේන්තු අභ්‍යන්තරයේ කටයුතු සිද්ධ වෙන්නේ කොහොමද, තියෙන වරප්‍රසාද මොනවද කියන ඒවා පිළිබඳව අපි දන්නවා. ඒ වගේම ආණ්ඩුව පැත්තට විටින් විට විවිධ චෝදනා එනවා. ඒ විවිධ චෝදනා එනකොට ඒ චෝදනාවලට අදාළ බාහිර සමාජයත් ඉතා බරපතල ලෙස විවේචනයට ලක් කරමින් තිබෙනවා. යාපි ගත්තොත් අපිට හොරු කිව්වට 225ම හොරු නෙවෙයි. මේ 225 හොරු නෑ. 225 දූෂිතයොත් නෙවෙයි. බොහොම නිහතමානීව තමන්ගේ සේවාව රට වෙනුවෙන් ලබා දෙන පිරිසක් ඉන්නවා. ඒ වගේම තමයි මේ පාර්ලිමේන්තුවේ මේ මෑත කාලේ ගත්තත් විවිධ මාතෘකා පිළිබඳ විශේෂ අවධානයක් යොමු වෙච්ච අවස්ථා තිබෙනවා. අද මම බැලුවා උදෑසන ලයිබ්‍රියට ගිහලා මම පත්‍ර බලනකොට මට නෙත ගැටුණා ඩේලි මිරර් පත්‍රේ. ඩේලි මිරර් පත්‍රේ අද තියෙනවා එක සටහනක්. ඒ සටහන පිළිබඳව මගේ විශේෂ අවධානයක් මට යොමු වුණා. අද ඩේලි මිරර් පත්‍රේ තියෙනවා මුල් පිටුවේම දකුණු පැත්තේ ඉහළ කෙළවරේ විශේෂ අවධානයක් මට යොමු කරන්න සිද්ධ වුණායි කාරණය පිළිබඳව. මොකද්ද නියෝජ්‍ය කතානායකතුමනි කාරණේ? දැන් ආණ්ඩුවේ අමාත්‍යවරේ, ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරේ එතුමාගේ දඹුල්ලේ තියෙන යුරෝ නිපෝන් කියන යාඩ් එකේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි විශේෂ අපි කාගෙත් අවධානය යොමු වෙන්න ඕන කාරණයක් මේ කාරණේ. දැන් ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරයෙක්ගේ වාහන අංගණයක ලෑන්ඩ් ක්‍රූසර් වාහනයක් නීති විරෝධීව අපේ රට අභ්‍යන්තරයට ගෙනල්ලා වටිනාකම ගත්තොත් මිලියන 20ක්. දැන් මේ වකවානුව තුළ වාහන ආනයන කිරීම සපුරා තානම්. අපිට වාහන නැහැ. මේ පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරු වාහන නැති මන්ත්‍රීවරු කුලියට අදටත් වාහන පාවිච්චි කරන මන්ත්‍රීවරු ඉන්නවා. එහෙම ඉඳෙද්දි තව පැත්තකින් මේ රටේ තිබෙන ආර්ථික ප්‍රශ්නය, ඩොලර් ප්‍රශ්නය හේතු කොටගෙන වාහන ගෙන්වීම සීමා කරලා නෙවෙයි තහනම් කරලා තිබෙනවා. ඒක බරපතල ලෙස පාලනය කරලා තිබෙනවා. එහෙම බරපතල ලෙස සීමා කරලා තිබෙන මොහොතක ආණ්ඩුවේ ඇමතිවරයෙකුට පුළුවන්ද ඒ රේගු බදු ගෙවන්නේ නැතුව, රේගු ගාස්තු ගෙවන්නේ නැතුව ව්‍යාජ ලියකියවිලි ඉදිරිපත් කරලා වාහන ගෙන්වීමේ හැකියාවක් නැහැ. ඉතින් දැන් මේ චෝදනාව එල්ල වෙන කාටද? අද ඩේලි මිරර් පත්‍රයේ තියෙන්නේ ඒ චෝදනාව එල්ල වෙලා තිබෙන්නේ මේ ආණ්ඩුවේ ඇමතිවරයෙක් වෙච්ච රොසාන් රණසිංහ ඇමතිතුමාට. ඉතින් රොසාන් රණසිංහ ඇමතිතුමා පැහැදිලි කිරීමක් කරන්න ඕන. මොකද එතුමා පහුගිය වකවානුව තුල ගත්තොත් ආන්දෝලනයට තුඩු දීපු ඇමතිවරයෙක්. අපිත් එතුමා පිළිබඳව බොහොම සතුටෙන් හිටියා. නමුත් එතුමාට අද චෝදනාවක් එල්ල වෙලා තිබෙනවා කැබිනට් ඇමතිවරයෙක් විදියට වාහන ගෙන්වීම තහනම් කරපු තත්ත්වයක් ඇතුලේ ලෑන්ඩ් ක්‍රූසර් ජිප් රථයක් හොර රහසේ ලංකාවට ගෙනල්ලා ඒක තිබිලා තිබෙනවා රොසාන් රණසිංහ ඇමතිතුමාගේ දඹුල්ලේ යුරෝ නිපෝන් කියන වාහනාංගනේ. එතකොට එය වලාන දූෂණ මර්ධන එකකින් අත්අඩංගුවට අරන් තියෙනවා මේ වෙනකොට රජය විසින්. අද රජයේ අත්අඩංගුවට පත් වෙලා තිබෙනවා. එතකොට දැන් එක වැඩිදුර පරීක්ෂණය කරන දඹුල්ලේ පොලිසිය. දැන් දඹුල්ලේ පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා. දැන් මම අහනවා මේ බ්ලැක් ලිස්ට් වෙලා නැති මන්ත්‍රීවරු, හොරු කියලා දූෂිතයෝ කියලා නම පට බැඳගෙන නැති මන්ත්‍රීවරු, ආණ්ඩුව කෙරුවත් විපක්ෂය කෙරුවත් වැරදි දේ වැරදි. අපි කවුරුත් එකට එකතු වෙලා අපි උත්සාහ කරනවා බාහිර සමාජයෙන් එන චෝදනාව අවම කරගන්න. බාහිර චෝදනාව අවම කරගන්න අපි උත්සාහ ගනිද්දී මේ ආණ්ඩුවේ ඇමතිවරයෙක් වෙච්ච රොසාන් රණසිංහ ඇමතිතුමා මේ ආකාරයේ හැසිරීමක් කරා නම් මේ ඩේලි මිරර් පත්‍රයේ අද තියෙනවා. මේ ඩේලි මිරර් පත්‍රයේ සම්පූර්ණ එතුමගේ නමත් ඇතුළත් කරලා තිබෙන නිසා තමයි මම මේ කියන කාරණේ මතු කරන්නේ. එහෙම නැතුව මම එතුමත් එක්ක කිසිදු දවසක අමනාපයක් වෙලා හෝ තරහක් වෙලා හෝ කාගෙවත් වමනාවක් ඉටු කරන එකක් නෙවෙයි. මෙහෙම ඒවා දකිනකොට වාහන නැති අපිට දුක හිතෙනවා. අපිට ආණ්ඩුවෙන් වාහනයක් දෙන්නෙත් නැහැ, කොහෙන්වත් අපිට වාහනයක් දෙන්නේ නැහැ. එහෙම තත්ත්වයක් ඇතුලේ මේ වගේ වාහන නීති විරෝධීව ගෙන එන එක පිළිබඳව දැම්ම මහනවා ජනාධිපතිතුමාගෙන් මං අහනවා, ආණ්ඩුවෙන් මං අහනවා. එහෙම කැබිනට් ඇමතිවරයෙකුට ගන්නා ක්‍රියාමාර්ගය මොකද්ද කියලා මං අහනවා. මේක නීති විරෝධී කටයුත්තක් නම් දැන් ආණ්ඩුව විසින් අලුත් පරීක්ෂණයක් පටන් ගන්න ඕන. මේක ඇත්තද නැද්ද කියලා රොසාන් රණසිංහ ඇමතිතුමා පැහැදිලි කිරීමක් කරන්න ඕන. මේක ඇත්තද නැද්ද කියලා. එහෙනම් කරුණා කරලා මේ පිළිබඳව අවධානය යොමු කරන්න කියන පණිවිඩයක් ලබා දෙමින් ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඔබතුමා මේ අවස්ථාව ලබා දීම පිළිබඳව ස්තුතිවන්ත වෙමින් මගේ කතාව අවසන් කරනවා.
බොහොම ස්තුතියි ඔබතුමා. ගරු ඩීබී හේරත්නතුමා, ඕඩර් ප්ලේස් මූලාසනය සඳහා ගරු මන්ත්‍රීතුමා කෙනෙක්ගේ නමක් යෝජනා
කරනවා.
ඒ නම ඉස්තිර කරන්න. සුජිත් සංජය පෙරේරා මැතිතුමා මූලාසනයට.
බොහොම ස්තුතියි ගරු සභාපතිතුමනි, අවස්ථාව ලබා දීම පිළිබඳව. අද ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් අමාත්‍යාංශය පිළිබඳව අදහස් ප්‍රකාශ කරන්නේ අරමුණු කීපයක් එක්ක. එකක්, පාර්ලිමේන්තුවේ ජීවන් තොණ්ඩමන් නැමැතිතුමා සුපුරුදු පරම්පරාගත දේශපාලන නායකත්වය රට වෙනුවෙන් එකතු කරන්නට මහජන නියෝජිතයෙක් හැටියට අපේ ආණ්ඩුවේ කැබිනට් එක නියෝජනය කරනවා. එතුමට පැවරිච්ච වගකීම් දෙකක් තියෙනවා. එකක්, වතු යටිතල පහසුකම් වැඩිදුණු කිරීම පමණක් නෙවෙයි, වතුකරේ ජනතාවගේ මානසික තත්ත්වය සුවපත් කිරීමත්, ඔවුන්ගේ අවශ්‍ය පහසුකම් ඔවුන්ට ලබලා දීලා මේ රටේ හැම පුරවැසියෙක් හා සමානවම ලාංකික පුරවැසියන්ය කියන මානසිකත්වය ඔවුන් තුළ ඇති කරන්න අවශ්‍ය රාජ්‍ය අනුග්‍රහය ලබා දීම. දෙවැනි කාරණාව, සමස්ත රටේම ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම. මේ කාරණා දෙකම රටේ ඉදිරි පැවැත්ම වෙනුවෙන් බරපතල මැදිහත්වීමක් කරන්න තියෙන ස්ථානය. ඒ නිසයි මම කිව්වේ තරුණ ඇමතිවරයෙක් හැටියට ඔබතුමා වාසනාවන්තයි, බාරදූර වගකීමක් ඔබතුමාට පැවරලා තියෙනවා ඒ අනාගත බලාපොරොත්තුත් එක්ක. විශේෂයෙන්ම ගත්තහම වතු කරය අවුරුදු 200කට එහා කාලයක් ඉන්දිය සම්භාවයක් තිබිච්ච ජනතාව ලංකාවට ඇවිල්ලා පරම්පරා කීපයකින් පස්සේ අද මේ රටේ සැබෑ ලාංකික පුරවැසිය බවට පත්වලා තියෙනවා. මේ සභාවේ මන්ත්‍රීවරු ගණනාවක් ප්‍රකාශ කරා, ජාතීන් හැටියට, ආගම් හැටියට, කුල ගෝත්‍ර හැටියට අපි ජනතාව කොටස් කරයිම උචිත නෑ, රටේ අනාගත පැවැත්ම වෙනුවෙන් ලාංකික මානසිකත්වයක් තියන්න ඕනේ කියලා. භාෂා 60ක් කතා කරන ඉන්දියාව, විරාජ් කොහ්ලි ක්‍රිකට් ගහනකොට ක්‍රීඩා පිටිට ඇවිල්ලා ඔහු වෙනත් ජාතියක් ආගමක් කුලයක් ගැන හිතලා නෙවෙයි, ඉන්දියානුවෙක් හැටියට ඒ රටේ ජනතාවට ඔල්ලෝරසන් දෙන්න පුළුවන් කමක් තියෙනවා. එහෙම තියෙන වෙලාවක අපි අවුරුදු 75ක දේශපාලන ඉතිහාසයක් තුළ තාමත් අපි ජාතියෙන් හැටියට, ආගම් හැටියට, වර්ග හැටියට, විවිධ කුල ගෝත්‍ර හැටියට බෙදලා තාමත් ගෞත්‍රික යුගයේ ජීවත් වෙනවද කියන ප්‍රශ්නේ අපිට තියෙනවා. අද ඉස්කෝල හඳුන්වනකොට කතා කරන භාෂාව, ආගම, ජාතිය අනුව හඳුන්වන තැනකට තාම තියෙනවා, තාම වෙනස් කරගන්න බැරි වුණා. ඉතින් මෙවන් පසුබිමක් තුළ ඔබතුමාට මේ පැවරෙන වගකීම කන්ද උඩ රට ජනතාව කතා කරන භාෂාව අනුව නෙවෙයි, ජීවත් වෙන ප්‍රදේශය අනුව නෙවෙයි, ඔවුන් සැබෑ මිනිසුන් හැටියට ඔවුන්ගේ අධ්‍යාපන මට්ටම, සෞඛ්‍ය මට්ටම, යටිතල පහසුකම් සියල්ලම සැපීමේ වගකීම ඉටු කරමින් අනිත් ඇත්ත එකකට එක්කව කිරීමේ වගකීම ඔබ හරියට කරાવી කියන විශ්වාසය තියෙනවා. ඒ වගේම ඔබ වාසනාවන්තයි කියලා මම කියන්නේ ඔබතුමාගේ ජල සම්පාදන ක්‍රියාකාරකම් පිළිබඳව අපි කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඉඳගෙන කතා කරනකොට ජාතික ජල සම්පාදන හා ජලපාන මණ්ඩලයේ ක්‍රියාකාරීත්වය, ඒ වගේම ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරීත්වය පිළිබඳව අපි සේවා ලබන පිරිස අද කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගත්තහම මේ ආයතන දෙකෙන්ම තාමත් වැදගත් සේවයක් ඉටු වෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා ඔබතුමාට හොඳ නිලධාරී මණ්ඩලයක් ඉන්නවා. ආයතන ප්‍රධානීන් එක්ක ඔබතුමාගේ අරමුණ ළඟා වෙන්න පුළුවන් පදනමක් ඔබට තියෙනවායි කියලා ඒ ලබා දෙන සේවයත් එක්ක අපි තක්සේරු කරනවා. ඔබතුමාට හොඳ රාජ්‍ය ඇමතිවරයෙක් ඉන්නවා. ඉතින් මේ සියලු කාරණාත් එක්ක ආණ්ඩු පක්ෂයේ නියෝජනය කරන රාජ්‍ය ඇමතිවරයෙක් හැටියට මම කතා කරනකොට ගරු ඇමතිතුමනි, මූලාසනාරූඪ ගරු සභාපතිතුමනි, මේ සියලු ක්‍රියාකාරකම් එක ගනිද්දී අපි රටක් හැටියට ජාතික ජල සම්පාදන ක්‍රියාවලිය කොවිදිරිද ක්‍රියාත්මක කරන්න කියන කාරණාව ගනිද්දී අපි දන්නවා අපේ රටේ මේ පානීය ජල ව්‍යාපෘති ක්‍රියාත්මක කරනකොට එක පැත්තකින් මහ පොළොව මතුපිට තියෙන ජලමූලස ඊළඟට වෙනත් ජල මහ පොළොවත් ඇතුලේ තියෙන ජලමූලස ඒ වගේම ගංගා ඇළදොල මේ ඔක්කොම භාවිත කරනවා. ඉතින් මේ සියලු කාරණාත් එක්ක ජාතික ජල සම්පත් මණ්ඩලය ප්‍රජා ජල ව්‍යාපෘති ක්‍රියාත්මක කරනකොට විශේෂයෙන්ම මේ රටේ මිනිස්සුන්ට වතුර ටිකක් බොන්න දෙන ක්‍රියාවලිය සෞඛ්‍ය සම්පන්න විදිහට දෙන්න ඕන. අද හුඟක් තැන්වල වෛද්‍යවරු කියනවා මේ පානීය ජල ක්‍රියාකාරීත්වයේත් එක ජලයේ දූෂණය වෙලා කෘමිනාශක භාවිත කරලා රසායනික ද්‍රව්‍ය මේ පරිසරයට එකතු වෙලා ඒ නිසා වකුගඩු රෝග වගේ රෝගවලට ගොදුර වෙනවායි කියලා ඔවුන් විවිධ ආකාරයේ කතා කරනවා. ඉතින් මේ කාරණාව පිළිබඳවත් අවධානය යොමු කරන්න ඕන. අනිත් එක ගත්තහම අපේ ජල මූලාශ්‍ර ටික ආරක්ෂා කරන සීමිතයි ජලය පී රටක් හැටියට ගණෙද්දී නියග කාලෙනකොට අපිට හොඳට මේක දැනෙනවා. ඉතින් මේ කාරණාත් එක්ක ගත්තහම මේ පානීය ජල ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී තියෙන ජලය සුරක්ෂිත කරලා පිරිසුදු බවින් පෝෂණය වෙච්ච පානීය ජල ලබා දීමේ වැඩපිළිවෙළක් අපිට තියන්න අවශ්‍යයි. අපි දන්නවා රටක් හැටියට ගත්තාම විශේෂයෙන් ඔබතුමාලා විශාල සේවයක් ලබා දෙනවා. අද ජල සම්පාදන අංශයේ ඔබතුමාලා විශාල ප්‍රමාණයක් පානීය ජල ව්‍යාපෘති ලංකාවේ ජනගහනය ගත්තාම 61% විතර ප්‍රමාණයක් මේ පානීය ජලය ලබා දෙන වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. ඉතින් මේත් එක්ක ජනතාවගේ මූලික අවශ්‍යතාවය සම්පූර්ණ කරන යන ගමනේදී මේ අභියෝග වලට මුහුණ දීලා ක්‍රමවත්ව මේවා ක්‍රියාත්මක කිරීමේ වගකීම හරියට ඉටු කරනවා කියන එක අපි හොඳට දන්නවා. තේත් එක ගත්තාම අපි දකිනවා සමහර වෙලාවල් වලදී ජාතික ප්‍රජා ජල සම්පාදන දෙපාර්තමේන්තුව අපි කුරුණෑගල දිස්ත්‍රික්කයේ නියෝජනය කරන අය හැටියට වයඹ පළාතේ පවුල් 12,22,050කට මේ පානීය ජලය ලබා දෙනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ පමණක් ගත්තාම මේ ප්‍රජාල ජල මූලාශ්‍රය වලින් 65,770කට වතුර ලබා දෙනවා. ඒ වගේම මේ පානීය ජල ව්‍යාපෘති කුරුණෑගල දිස්ත්‍රික්කයේ විශාල ප්‍රමාණයක් මේ මහජනතාවත් එක්ක ප්‍රජාවත් එක්ක එකතු වෙලා ක්‍රියාත්මක කරන අපි දැකලා තියෙනවා. අපි දකිනවා මේ ප්‍රජාව එකට ගොනු කිරීමේ ක්‍රියාවලිය ඔබතුමාගේ අමාත්‍යාංශය හරියට කරනවා. ජනතාව එකතු කරලා ප්‍රජා ජල සමිති හදලා ඒ ගොල්ලන්ගේ පානීය ජල අවශ්‍යතාවය පමණක් නෙවෙයි සනීප ආරක්ෂක පහසුකම් පවා ලබා දෙන්න ඔබතුමාගේ අමාත්‍යාංශයේ කටයුතු කරන හැටි අපි හොඳට දන්නවා. ඉතින් මේ කාරණාවත් එක්ක ගත්තහම අතරම අපි ගම්වල ජනතාව හැටියට ඔවුන්ගේ මූලික අවශ්‍යතාව ඉටු කරන්න මේ ජාතික ජල සම්පාදන මණ්ඩලය ඒ වගේම ජාතික ප්‍රජා ජල සම්පාදන ව්‍යාපෘති දෙපාර්තමේන්තුව දරන උත්සාහය අපි ගම්වලට අරගෙන යන්නේ බොහොම සතුටින්. ඒ වගේම ජාතික වශයෙන් ගත්තහම ගරු මූලාසනාරෝඩු ගරු සභාපතිතුමනි අපි වැඩියෙන් කතා කරන්න ඕන. මේ පාර්ලිමේන්තුවට ආපුවම පක්ෂ විපක්ෂ අපි හැමදෙනාම පිළිගන්න කාරණාවක් තමයි විදේශීය ණය ව්‍යාපෘතිය මේ රටට අරගෙන ඇවිල්ලා ලෝක බැංකුව වෙන්න පුළුවන්, ආසියානු සංවර්ධන බැංකුව වෙන්න පුළුවන්, වෙනත් ආයතන වෙන්න පුළුවන්. අපි බිලියන ගණන් ණය වෙලා ලංකාවට සල්ලි අරගෙන ඇවිල්ලා තියෙනවා. මේ පාවිච්චි කරන සල්ලි ටික බොහෝ වෙලාවවලදී එක පැත්තකින් අපි ජනතාවට පාවිච්චි කරනවා ආහාර ලබා දෙන්න, ජනතාව ජීවත් කරවන්න, ඒ වගේම විවිධ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන, තව වෙලාවක අපි පාඩු ලබන ආයතන නඩත්තු කරන්න පාවිච්චි කරන මේ සියලු කාරණාත් එක්ක සැබැවින්ම අපි මොකද්ද කරන්න ඕන? මුලාසනාරුරු ගරු සභාපතිතුමනි, විදේශීය රටවල් වලින් අපි ආධාරයක් ගන්නව නම් ණයක් ගන්නව නම් අනිවාර්යයෙන් මේක මේ මහ පොළොව මත මේ රට තුළ ආයෝජනය කරන්න ඕන. ආයෝජනය කළේ වැඩියෙන් ප්‍රතිඵල අපි අරගෙන වැඩි ප්‍රමාණය මේ රටේ පරිභෝජනයටත් අර ණය ටික ගෙවන්නත් මේ සල්ලි පාවිච්චි කරන්න ඕන. අපි දකිනවා මේ ජාතික ජල සම්පාදන මණ්ඩලයේ අපේ ඇමතිතුමාගේ අමාත්‍යාංශයට විදේශ ව්‍යාපෘති හරහා විශාල මුදල් ප්‍රමාණයක් එනවා. අපි දකිනවා මේ මෑත භාගයේ අපිට අධ්‍යයනය කරන්න බැරි වුණත් ඒ ලබා දෙන මුදල් ප්‍රතිපාදන පාවිච්චි කරලා විශේෂයෙන්ම ඵලදායි විදිහට මේ මුදල් ටික යොදවන්න නිසුන පානීය ජලය ලබා දෙන වැඩපිළිවෙල අපිට පාඩුවක් නොවන විදිහට හදන්න අපි කටයුතු කරනවා නම් ඉතා උචිතයි කියලා අපි කල්පනා කරනවා. දැන් එක්ක විපක්ෂයේ මන්ත්‍රීවරේ කතා කරනවා ඉරණමඩු ජලාශය ආශ්‍රිත පානීය ජල ව්‍යාපෘතිය. ලංකා රජය උතුරු කලාපයේ වතුර ටික දෙන්න ඉරණමඩු ජලාශය භාවිතා කරන්න කටයුතු කරා. යම් යම් දේශපාලන මතධාරීන් මැදිහත් වුණාද කියලා මම දන්නේ නැහැ. ගොවි සංවිධාන මූලික කරගෙන ඉරණමඩු ජලාශයේ වතුර ටික ඒ ප්‍රදේශයට පානීය ජලයේ හැටියට දෙනවට විරුද්ධ වුණා. ඊගාවට ව්‍යාපෘති හදනවා. දැන් මුහුදු වතුර මිනිස්සුන්ට පානීය ජලයේ හැටියට ලබා දෙන පිරිසුදු කරන වැඩපිළිවෙල. මේ කාරණාව ගත්තාම අපි දකිනවා අරාබිකරේ රටවල්වල ඒ මුහුදු වතුර පානීය ජලයේ හැටියට පාවිච්චි කරන අවස්ථාවල් තියෙනවා. නමුත් අති විශාල ප්‍රමාණයක් මේ වෙනුවෙන් වියදම් වෙනවා. එක මුහුදු වතුර යුනිට් එකක් හදන්න රුපියල් 140ක ප්‍රමාණයක් වියදම් වෙනවා. අපි අලෙවි කරන්න 100ට. මේක දිගු කාලීන මේ රටේ ආයෝජනය කරන පාඩු ලබන ව්‍යාපෘතියක්. අපිට තියෙනවා ඉරණමඩු ජලාශයට වතුර අරගෙන යන්න පුළුවන් නම් මේ අනුරාධපුරේ කලාපයෙන් ගත්තාම විශේෂයෙන්ම මල්වතුය වතුර ව්‍යාපෘති ඉස්සරහට අරගෙන යන්න පුළුවන්. ඒ වගේම දැන් අනුරාධපුරේ ප්‍රදේශයට මහයල ව්‍යාපෘති මහවැලි ව්‍යාපෘති වතුර හම්බෙනවා. ඒ නිසා මේ වගේ කාරණාවල් වලට යොමු වුණොත් අපිට උතුරු කලාපයට පානීය ජලය ලබා දෙන්න ඉරණමඩු ජලාශය පාවිච්චි කරන්න පුළුවන්. කෘෂිකාර්මික කටයුතු වලට ඒක බාධාවක් වෙන්නේ නැහැ. මෙන්න මම මේ කියන උත්සාහ කරේ ගරු අමාත්‍යතුමාගේ අවධානය යොමු කරේ මේ අපි යම් යම් විදේශ ආධාර අරගෙන ව්‍යාපෘති හදනකොට ඒක රටට පාඩු නොවන විදිහට දිගු කාලීනව ක්‍රියාත්මක කරන්න පුළුවන් රටට බරක් නොවන ව්‍යාපෘතියක් බවට පත් කරන්න අවශ්‍යය කියන කාරණාව මේක මම මේ වර්තමානයේ මේවන් තත්ත්වයක් තියෙනවද කියලා දන්නේ නැහැ. නමුත් මම දන්නවා මේට අවුරුදු දෙක තුනකට ඉස්සෙල්ලා මේවන් ව්‍යාපෘති පිළිබඳව මාධ්‍යයෙන් අදහස් ප්‍රකාශ කරන්නට යෙදුණා. ඒ වගේම මේවන් තත්ත්වයක් තුල අපිට පුළුවන්කමක් නම් තියෙනවනම් උතුරු කලාපයට වතුර ටික දෙන්න අතිශය වැදගත් වෙච්ච කාරණාව. අද අපි දැක්කා මේ පාර්ලිමේන්තුවේ මේ විවාදයට අදාළව සීතරන් මන්ත්‍රීතුමා අදහස් ප්‍රකාශ කරා. එතමගේ මුළු කතාවම තිබුණේ මහවිරු සමරේ මහා සම්බන්ධ කාරණාව. අපි දකිනවා මේ අපි ගඳ ගහන මෑතභාගයේ අපි දැකපු ඒ අපි අමිහිරි අත්දැකීම නැවත පුනපනා කතා කිරීම වැදගත් වෙන කාරණාවක්ද? එතුමන්ල කියන උතුරු කලාප ද්‍රවිඩ ජනතාව ඝාතනය කරපේටි, දකුණය කියන වරන්තලාවේ හාමුදුරු ඝාතනය කරා, ශ්‍රීමා බෝධිගාව ඝාතනය කරා, මහ බැංකුව පුපුරවල දැම්ම, විශාල පිරිස් මැරුණා. අපි එකිනෙකාට ඇඟිල්ල දිගු කරමින් මේක තවදුරටත් හාරා උස්සන්න ඕනද? මූලාසනාරුඩු ගරු සභාපතිතුමනි, අතීතයේ වෙච්ච වැරදි නිවැරදි කරන්න මහජන නීතිගේ කාර්යභාරය ඉටු කරනවා විනා එතනින් එහාට අපි ඇයි මේ වගේ තත්ත්වයකට පත් වෙන්නේ? සීතරන් මන්ත්‍රීතුමා පමණක් නෙවෙයි, ඒ කලාපේ නියෝජනය කරන සමහර මන්ත්‍රීවරු ඔවුන්ගේ දේශපාලන සටන් පාඩේ මේ රටේ ජාතිවාදයේ වැපිරීම මිස එතනින් එහා දෙයක් නැහැ. අපි දැක්ක යුද්ධෙන් පස්සේ උතුරු කලාපයේ උතුරු වසන්තයෙන් සංවර්ධනය කරන, නැගෙනහිර කලාපයේ සංවර්ධනය කරන අපි දැක්කා. එතරම්දි දේශපාලන මතවාදයක් තිබුණේ නැහැ. අපිට වගකීමක් තියෙනවා, යුතුකමක් තියෙනවා. දෙවුන්දර තුඩු ඉඳලා පේදුරු තුඩු තුළ මේ සමස්ත රටම සංවර්ධනය කරන් හැම ජනතා කොට්ටාසයකටම අසාධාරණක් නොවිදිහට කටයුතු කරන් මේ පාර්ලිමේන්තුවේ රැස් වෙන අපි ඒ පණිවුඩය රටට දෙනවද කියන කාරණාව පිළිබඳව නම් මට බරපතල ප්‍රශ්නයක්
තියෙනවා.
විනාඩියක් දෙන ගරු සභාපතිතුමනි, ඊයේ ජනාධිපතිතුමා මෙතෙන් ආව විපක්ෂ නායකතුමත් එක්ක මතවාදයකට පැළඹුණා. ඒ පාවිච්චි කරන වචන ටික ආපහු මේ මහපොළොවට යන්නේ, මහජනතාව අතරට යන්නේ කොයි විදිහටද? පාර්ලිමේන්තුවේ තියෙන උත්තරීතර භාවය, ඒකේ තියෙන වටිනාකම අද හැල් වෙලා තියෙනවා. ඒ නිසා තමයි 225 හොරු කියලා කියන්නේ. ඒ නිසා මූලාසනාරුරු ගරු සභාපතිතුමනි, ඔබතුමාටත් මටත් පමණක් නෙවෙයි මේ ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ විපක්ෂ හැමදෙනාටම නැවත වතාවක් කතා කරන්න අවශ්‍යයි. මේ පාර්ලිමේන්තු දේශපාලන සංස්කෘතිය කොයි විදිහටද අපි ගොඩනගන්න ඕන? ඒ රටේ ජනතාව බලාපොරොත්තු වෙන අදහසක් මේ පාර්ලිමේන්තු තුළ ගැප් වෙනවද කියන කාරණාව, ඒ පණිවුඩයේ රට දෙන වගකීමත් අපිට පැවරණ බව මතක් කරමින් ජීවන් තොණ්ඩමන් ගරු මන්ත්‍රීතුමා, මම දන්නවා ඇමතිතුමා මහා විශාල කාර්යභාරයක් කරන්න විශාල අධ්‍යයනයක කරමින් කටයුතු කරමින් පිළිබඳව අපි අතිශයම සතුටටපත් වෙමි. සනත් නිසාන්ත ඇමතිතුමා පුත්තලන්ද ශ්‍රීකේ අපේ වායව පළාතේ රාජ්‍ය ඇමතිවරයෙක් හැටියට ඒ ලබා දෙන සහයෝගය, ඒ වගේම මේ නිලධාරී මණ්ඩලය හැමදෙනාම අමාත්‍යංශ ලේකම්තුම ඇතුළු සියලුම ආයතන ප්‍රධානි ලබා දෙන සහයෝගයත් අපි ඉතාමත්ම අගය කරමින් අවස්ථාව ලබා දුන ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් මගේ කතාව මෙතකින් අවසන් කරන බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි කරා ඇමතිතුමා.